නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝදං පස්සති යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති සදහරතුනි බුදු සමය පිළිබඳව කරුණ ඉදිරිපත් කිරීමේදී ආවට ඉදිරිපත් කරපු විශේෂ කරුණ සිහිපත් කරගන්න. බොහෝ විට මෙය සමාජයෙන් ඉදිරිපත් නොවන නිසායි මම විශේෂයෙන් මතක් කරන්නේ. පාසල් අධ්‍යාපනය තුළ, දහම් පාසල් අධ්‍යාපනය තුළ, පිරිවෙන් අධ්‍යාපනය තුළ දහම් පොතපත් බොහෝ භාවිත වෙනවා. ත්‍රිලක්ෂණේ චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදයේ සතර සතිපට්ඨානෙ භාවිත වෙනවා. මේ භාවිත වෙන්නේ දහම් පෙළවල් වශයෙන් බුද්ධයාම උකට වෙනවා. මේ බොහෝ විට කටපාඩම් කරගන්න කියන්න කියන්න ඇරුණාම අනුගමනය කරන්න ඕන තැනට යන්න පාර වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව අනුගමනය කරන්න ඉඩකට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව වශයෙන් මා ඉදිරිපත් කළේ තථාගතයන් වහන්සේ ත්‍රිලක්ෂණයේ දේශනාතලේ පංච උපාදානස්කන්ධය තුළ. තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කළේ පංච උපාදානස්කන්ධය තුළ. තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍ය සතර සතිපට්ඨානය දේශනා කළේ පංච උපාදානස්කන්ධය තුළ. තථාගතයන් වහන්සේ අනුලෝම පටිච්චසම්පාදයේ සහ නිරෝධයේ දේශනා කළේ පංච උපාදානස්කන්ධය තුළ. තථාගතයන් වහන්සේ කර්මක්ෂය කිරීමේ කර්මයේ දේශනා කළේ පංච උපාදානස්කන්ධය තුළ. පංච උපාදානස්කන්ධය තුළ බලන්නට පාසලේ දහම් පාසලේ පිරිවෙනේ උගන්වන්නේ නැහැ. අරදව ඉගෙන ගත්තට අපි ධර්මය කියලා හිතාගත්තට නම් මේ කටයුත්ත සිද්ධ වෙන්නේ නැහැ. එබැවින් අපි තේරුම් ගත යුතු වැදගත් කරුණක් තමයි සියවස් 7ක් 8ක් 9ක් 30 ධර්මයේ අරුත් යටපත් වීගිය. ඇතැම් විට ඒවා පිළිබඳ අර්ථ විවරණය සපයන්ත හැකියාව ඇති උපසතන් වික්ෂූන් පවා තුරන් වීගිය. යෝගීක සිතයි අපි මේ ක්‍රමෙන් දිනුවේගෙන ඉන්නේ. යමේ ප්‍රතිගාමි යමක් දේශනා කරනවා නම් මම ඒක හිතන්නේ ඒක පෞද්ගලික යාගේ හැකියාවක් නෙවෙයි. කලක් තිස්සේ මේ ධර්මයට නැඹුරු වීම මේ ප්‍රතිඵලය. පරිණාමය කියන වචනේ අර්ථය ගත්තාම පව් පැත්තට හෙව්වොත් පව් පැත්තට යනවා. පින් පැත්තට හෙව්වොත් පින් පැත්තට යනවා. හොයන පැත්තටයි පරිණාමය වෙන්නේ. ඒක සත්‍ය ගවේෂී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පරපුරක උත්සාහයේ ප්‍රතිඵලයක් වෙන්නවා වර්තමානයේ මේ කරුණ පිළිබඳව යම් යම් හෙළවීම් සිදු වෙනවා නම්. නමුත් මේට පෙර මේ හෙළවීමට පෙර භාවිතා කළා වූ වදන්වැල් ආශ්‍රයෙන් මේවා තෝරා ගන්න ගියාම තමයි අපි අමාරු වෙටින්නේ. මෙවැනිම ඔබට ඉදිරිපත් කරනවා වර්තමාන රටේ පවතිනා වූ බහුතරයක් පිළිගත්තා වූ බහුතරයක් අනුගමනය කරන්නා වූ උගන්වන්නා වූ එහෙත් ඒ වැරදියයි මා හිතන ධර්මතාවයක්. මතක තබා ගන්න මේ වැරදියයි මා හිතනවා නම් ඒ නිවැරදියයි මා හිතන දේ ඉදිරිපත් කරන්න මට හැකි වෙන්න ඕන. අද නැත්තම් මේ ධර්ම දේශනාව මාලාවේ. මොකද වැරදි පෙන්වන්න ඕන කෙනෙකුට පුළුවන් වෙයි. නිවැරදි කියලා කියාගන්න තමයි බැරි වෙලා තියෙන්නේ. අපනම් හැබැයි යමක් වැරදි කිව්වොත් ඒක නිවැරදි එකක් ඉදිරිපත් කරනවාමයි. මේසම මම මේ සූදානම් වෙන්නේ ගැඹුරු මාතෘකාවකට යන්න. ඒ ගැඹුරු මාතෘකාවක් කියන්නේ තථාගතයන් වහන්සේ හෙළිකලා වූ මේ සසර දුකින් මිදෙන මඟ වක්කලි හිමියන්ට දේශනා කරලා තියෙන්නේ පංච උපාදාන ස්කන්ධය තුළ අනිදුක්ඛානාත් වශයෙන් බලන්න. එතකොට එහෙනම් නිවන් මාර්ග පංච උපාදානස්කන්ධය තුළ රැකීමෙන් තියෙනවා උන්වහන්සේ වදාළ පරිදි. තවත් කෙනෙකුට දේශනා කරලා ඇති තවත් විදියකට. තවත් කෙනෙකුට තවත් විදියකට. විවිධ මාර්ගයන් ඔස්සේ පැමිණින් එක මධ්‍යස්ථානයකට පැමිණෙන්න පුළුවන් නම් යම් යම් පාරවල් හතක් අටක් තියෙන තැනක පැමිණින් එක තැනකට වගේ සමාජයේ හිතනවා නම් මේ බුදු සමය ගැඹුරු තේරුම් ගන්න සූත්‍ර දේශනා 18000ම දැනගෙන ඉන්න ඕන කියලා. නැත්තම් මම මේ ඉදිරිපත් කළා වූ මූලික ධර්ම න්‍යායන් සියල්ල දැනගෙන ඉන්න ඕනයි කියලා එහෙම ගන්නකම. ඔබට අවශ්‍ය ඔබට තේරුම් ගන්න පුළුවන් එක මගකින් තේරුම් ගැනීම පමණයි. ඒ මගේ යන විදිහ අනිත් සියලුම මඟ මංගල ඔබ යනවා. දැන් තනියෙක් බවට පත් වෙනවා. මේදී මට වැටහෙන කරුණක් තමයි කර්මක්ෂය කිරීමේ කර්මය තේරෙනවා නම් බොහොම ලේසි. ත්‍රිස්සනේ නිරවුල තේරුම් ගත්තොත් ත්‍රිපිට වැඩන එක ඊට වඩා තරමක් අමාරුයි නමුත් පහසුයි. චතුස්සත්ත්වය තේරුම් ගත්තොත් මාර්ග සත්‍ය යන එක අරතරම් ප්‍රශ්න නැති වුණාට තරමක් අමාරුයි. ඔක්කොටම වඩා අමාරු දෙය තමයි පටිච්චසම්පාදයේ ඡෝතේ දකින්න එක. ගැඹුරු දහම. මහණේ පටිච්චසම්පාදයේ ගැඹුරය කියලා කිව්වයි කියනවා දැල්ලා තියෙනවානේ. දැන් බලන්න මම මේ කියන පදේ යෝ පටිච්චසමුප්පාදම් පස්සති සෝතං පස්සති මේ බුදුන් වහන්සේ වදාරන්නේ යමෙක් පටිච්චසම්පාදය දකිනවා නම් එහේ මා දකිනවා දැන් වර්තමාන පටිච්චසම්පාදේ විවරණය කරපු ලියපු කියපු පාඩම් කරපු අය ජීවිත අවසානයේ අපවත් වී වදාලා පරලොස්සපත් වුණා ඇරුණාම බුදුන් දැක්කද මේ සමාජයේ පටිච්චසම්පාදේ අංගවලට පාඩම් කරගෙන මුලින්ද ළඟට අගෙන්දලා කියන්න ගන්න අගෙන්දල මුලට කියන්න ගන්න කොතරම් මා ඉන්නවද? නම් පටිච්චසම්පාදේ දන්නවා කියලා හිතාන ඉන්න අය කොතරම් ඉන්නවද? උන් දන්නවා පටිච්චසම්පාදේ කියලා පොතේ තියෙන වදන් 12. පිළිය කියන්න. මේ පටිච්චසමුප්පාදය කියන එකෙන් තියෙන පොතේ තියෙන දෙයක් කියලා හිතන් ඉන්න තාක්කල් නම් තේරුම් ගන්න වෙන්නේ නැහැ. නමුත් මේක තුළ ගැඹුරින් විවරණය කරන ලබන්නේ තමන් තුළ සිදුවෙන දෙයක් කියලා. තේරුම් ගන්න හම්බ වුණා. එනායක බුදුහාමුදුරුවෝ හෙලි කර වදාලා වූ පොතවත් තියෙන එකක් නෙමෙයි තමන් ළඟම තියෙන ප්‍රමාදයේ අප්‍රමාදයේ කියලා තේරුම් ගන්න පුළුවන්. මම වචන දෙකක් කියන්නම්. අනුලෝම පටිච්චසම්පාදය කියන්නේ ඔබ සතරේ ප්‍රමාවෙ නැහැටි. පටිලෝම පටිච්චසම්පාදය කියලා කියන්නේ ඔබ සතරෙන් ගැලවෙන්නේ නැහැටි. ඒක ඔබේ බණක්. හැබැයි මේ කියන තරම් ඉක්මනට මම මේක පැහැදිලි කරන්නේ නැහැ. හැකි තරම් කාලය අරගෙන දැරණට ඇඟල වැරදි පෙන්නගෙන තමයි මම මෙහාට මේක ගියේ. පාසල් සහම් පාසල් අධ්‍යාපන ලැබපයි වශයෙන් මේ ධර්ම න්‍යායන් අපි ඉගෙන ගත්තා. ලියන්න කියන්න පාඩම් කරගත්තා. සිංහල අරුත් දැනගත්තා. දැනටත් උගන්න හැටි දන්නවා. සහම් පාසලේ පිරිවෙනේ උසස් අධ්‍යාපනයේ උගන්නන කාටවත් තේරෙන්නෙත් නැහැ. ඉගෙන ගන්න කාටවත් මේක තමන් ගැන බලන්න TypeError නෑ ලියන්න කියන්න පාඩම් කරගන්න විතරයි TypeError. ඇයි? මේ දහම් පෙළ මුලින් පැහැදිලි කරලා තිබෙන්නේම පටහ නොගත්ත කවුරු හරි. මේ සිංහලට අද අපි භාවිතා කරන්නේ පැහැදිලි කරලා තියෙන්නේම තිබෙන්නේම ඒ ගැඹුරින් වටහා නොගත්ත කෙනෙක්. එහෙනම් වදන් වලට සිංහල අරුත් සැපීමක් කරුණාම මේ බුදුරජාණන් වහන්සේ පටිච්චසම්පාදය දැකලා Nirodha දැකලා බුදු වුණා පටිච්චසම්පාදය දැකලා ඒක Nirodha දැකලා බුදාවුඩු මේ තැනට කොහොමද ගලපන්නේ කියලා දන්නේ නැහැ. වැඩක් හොඳ වටනේ. බුදුරජාණන් වහන්සේ පටිච්චසම්පාදය දැකලා බුද්ධත්වයට පත් වුණේ නැහැ. එහේ Nirodha දැකලායි බුද්ධත්වයට පත් වුණේ. ඔබ දන්නේ කොහොමද? 12 සංග පටිච්චසම්පාදය. මේක කොහොමද බෙදලා තියෙන්නේ? අපි කතා කරන බලමු. අවිද්‍යා පත්‍ය සංඛාරා. කුසල අකුසල කර්මයන් රැස් කිරීමට සත්‍යයන්ට ප්‍රත්‍ය වෙන්නේ අවිද්‍යාවයි. දැන් මේ රැස් කරපු කුසල කර්මයන් නිසා සංඛාර පත්‍ය විඥානං ප්‍රත්‍ය වෙනවා මව කුසකට පිළිසඳ ගන්න. දැන් හොඳට මේක හෙමින් තේරුම් ගන්න. මව් කුසල ප්‍රතිසින්ද ගැනීම සත්කාර පත්‍ය විඥාන නම් අවිද්‍යා පත්‍ය සංඛාර අතීත ජීවිතේ. ඒ තමයි වරක් කරලා තියෙන්නේ. ඒ නිසා තමයි මව් කුසකට ආවේ. දැන් ඊට පස්සේ මේ මව් කුසේ හැදෙන වෙන දරුවා කයක් සිතක් දෙකක් හදා ගන්නවා මගේ උදව්වෙන්. ඒකට ප්‍රත්‍ය වෙන්නේ අර විඥානය කියලා කියනවා. අනෝ විඥානය. නාම රූපං කියන්නේ කය හිතයි දෙක කියලා කියනවා. ඒක හදාගෙන වාහන කර්මාශාලාක වාහනක් වාහනයක් නිරවුවා වගේ නාමපසකන් පසු අපි මේ සමාජයට බිහි වෙලා ප්‍රසාද විවර කරන සමාජයට. එතකොට අපිට කියන ඇස තන නාසය දිවකය කියලා ආයතන හයක් හම්බ වෙනවා. තව ආයතන. සලයතන හම්බ වුණාම ඉතින් ඊට පස්සේ වට ඇට රූප කරාට ශබ්ද නාසයට ගඳ දිවට රස ස්පර්ශ වෙනවා. ස්පර්ශ වුණාම ඉතින් අපි රූප රස, ගන්ධ රස, ශබ්ද රස මේවා තමන්ට කැමති පරිදි විඳිනවා. අස්සපච්චය වේදනා. තාමත් අපි දැන් වර්තමානයේ වේදනාව කරන ගමන් ඒවට ඇලෙනවත් තියෙනවා වේදනා පච්චාතන්නා. සංහාවනකටදී උපාදානත් වෙනවලු. ගලිහට ගන්න හේතු ඉතුරු වීම. පුනර්භවයට හේතු ඉතුරු වීම. යනකම තදින් ගැනීම. හේතු ඉතුරු වෙන ආකාරයට ගැනීම. උපාදාන වුණොත් යලිහත් උපදින්න හේතු ඉතුරු වෙනවා කියන තමයි බව. තව උන්නම් ඉතින් මෙහෙදී හේතු ඉතුරු වෙන කර්ම බව කියනවා ප්‍රතිසන්දවන උත්පත්ති බව කියලාත් කියනවා. ඉවරයි දැන් මේ ජීවිතේ. දැන් ඊට පස්සේ මෞකසක උපදිනවා භවපච්චා ජාති. ජාති වෙන හින්දා ඒ ජීවිතේ උපදින දරාමරණයට පත් වෙන්න සිද්ධ වෙනවා. ශෝක පරිදේව දුක්ඛ වෙනස්. දැන් ඔන්න අපේ පරිසම්පාදේ අපේ ලංකාවේ. ඉස්සර ජීවිතේ එකක් අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා සංහා උපාදාන භව මේ ජීවිතේ ජාති දරාමරණ ඊළඟ ජීවිතේ. ඔන්න දැන් මම අතීත හේතු වර්තමාන ඵල අනාගත ඵල වශයෙන් ඔබ තුනකට ඉදිරිපත් කරා. මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් බුදුහාමුදුරුව වදාරන්නේ අවිද්‍යාව දුරු කරන්න ඕන කියලානේ. ඒ ජාති ජරා මරණ නැති කරන්න අවිද්‍යාව දුරු අවිද්‍යා නිරෝධයෙන් තමයි සංකාර දුරු වෙන්නේ. දැන් අර අතීතයට යන්න ඕනේ අපි අවිද්‍යාව දුරු කරන්න ඉස්සර ජීවිතේට. දැන් අවිද්‍යාව පච්චා සංකාර අපේ ජීවිතේ නා ඒකට යන්න වෙනවා. යන්න පුළුවන්ද? යන්න බෑ. යන්න බෑ අනිවාර්යයෙන්ම. මොකද සිංහල භාෂාවේ අතීත වර්තමාන අනාගත වෙනයි. බුදුදහමේ ගැඹුරේ අතීත වර්තමාන අනාගත වෙනයි. අපිට අතීත ජීවිතය අතීතය කියන්න පුළුවන්. අනාගත ජීවිතය අනාගතය කියන්න පුළුවන්. ඒකෝ වර්තමාන ජීවිතයම එකක් වර්තමානය. අපිට ඊ අතීතය කියන්න බැරිද? අද වර්තමානය කියන්න බැරිද? හෙට අනාගතය කියන්න බැරිද? ඒ සරි. මගේ උදාහරණයක් මතක් කරගන්න. මටම මේක සමහරයි කියලා තියෙනවා. ආපහු. කොරළෝසුවේ තත්පර කටුවයි පැය කටුවයි විනාඩි කටුවයි එක උඩේ ඉන්නවද වල 12ට. ඒ වර්තමානයේ. දැන් 11:59 තත්පර 59 අතීතේ. 12 පසුයි තත්පර එක ඇවිදින්නේ නැතව අනාගතේ. එහෙනම් ආත්ම තුනක අතීත වර්තමාන අනාගත වෙනුවට අපිට මේ තත්පරයක් තත්පරේනොත් අතීත අනාගත බෙදන්න පුළුවන්. හැබැයි මේක රහසක් තියෙනවා. උංගක් දේවල් කරන්න නැහැ මේක. අවිද්‍යා පත්‍යා සංඛාරා තේරෙනවා නම් කරන්න තියෙන්නේ අවිද්‍යා නිරෝධය. අවිද්‍යා පත්‍යා සංඛාරාවෙන් සිදුවෙන එක තමයි ජාති ජරා මරණ. ඒ වායේ යන එක නවත්තන්න බෑ. හැබැයි අවිද්‍යා නිරෝධ වුණොත් මේ කටයුතු නතර වෙන එක නවත්තන්නත් බෑ. පොතේ එහෙම තිබුණාට කාටවත් කරගන්නත් බෑ. තාම එකට කියන්නේ ආත්මතුනේ පටිච්චසම්පාදේ. හැබැයි මේකට පටිච්චසම්පාදේ කියන එක වැරදි. ඒ පටිච්චසමුප්පාද කියන වචනේ තේරුම අරන් බැලුවොත් අර්ථ තියාගන්න. මේ වචන වලට අර්ථ තියෙනවනේ ලස්සන පාලි භාෂාවේ වචන වලට අර්ථ තියෙනවා. සංසාරය නිර්වාණය කියන වචන දෙකේ අර්ථ මම ඔබට පෙන්නලා තියෙනවා. වැරදි අරුත් දැන් වෙනත් සමාජයේ තියෙනවා තිබෙනවා. මේ ළඟදි මට Facebook එකේ හම්ුණා එක අර්ථයක්. මේ බහිරවය. බහිරවැය කියන්නේ භවයට හිර වෙලා ඉන්න හින්දා. එහෙනම් එක භවහිරවැය වෙන්නේ එකයි බහිර වෙලා බෑනේ. භවයට හිර වෙලා නම් භවහිරය වෙන්න ඕන. බහිරවැය වෙලා බෑනේ. නම් එතකොට එහෙනම් අර අපි නොපෙනෙන බලවේගයකට බහිරව කියන වචනය කතා කරනවා. දැන් භවයට හිර ආයින ඔක්කොම සත්‍යෝ බහිරව වෙලා එතකොට එහෙනම්. පාලි, දෙමළයි, සිංහලයි, ඉංග්‍රීසි, සංස්කෘතයි ඔක්කොම දන්නේ නැති කට්ටිය හැම එකටම අපරමාර්ථ සපයන් යනවා. වචන වලට අර්ථ සපයලා මේක හොයා ගන්න හැම වෙන්නේ නැහැ. මේ ධර්මයේ විග්‍රහයත් බොහෝ විට වචන පරිවර්තනයක් මට පේන්නේ. වචනෙට සිංහල අරුත් දීලා ඇරුණාම ධර්මයට සිංහල අරුත් දෙන්න කල්පනා කරලා නැහැ. ඔකට හොඳ වචනයක් මම කියනවා කොහොමද මතක තියාගන්න. මේ ධර්ම කරුණු පැහැදිලි කරන්න ඕන වුණාම ඊට පස්සේ ඒවට ලියුවයි කියනවා අටුවා ටීකා ටිප්පණි කියලා විස්තර ਵਿਚාරයක්. අටුවාව ලියනවා ඒක හොයාගන්න වෙනම් මේක ටීකාවට යන්න ටීකාවේ තව ටිප්පණි තියෙනවායි කියනවා. හැබැයි මුල් කාලේ මේ එකම අටුවාවක් තිබිලා නැහැ. පහුවෙන්න අටුවා ගොඩක් වැඩි වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනා කිරීම සඳහා භාවිතා කළා අටුවාවක් තියෙනවා. ඒක පොතක් නෙවෙයි. ලිඛිත දෙයක් නෙවෙයි. මෙන්න මේ අටුවාව හරියට තේරුම් ගන්න පුළුවන් නම් ඒ අටුවාව තුළ තමයි මේ ධර්මය ලියන්න පුළුවන්. මම ඒකට කියන්නේ පංචස්කන්ධ අටුවාව. පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ කියන වචන දෙකේ වෙනස්කම් හරියට තේරුම් ගන්න පුළුවන් නම් ධර්මය ලියන්න පුළුවන්. එහෙම නැතුව වචන ලියලා නම් ලියන්න හම්බ වෙන්නේ නැහැ. අපි බලමු මේ වචනේ තේරුම. පටිච්ච සමුප්පාද. ඉතින් මේ වචන වල තේරුම් ප්‍රතිපදිකේ තියෙනවා සූත්‍රවල. ඒක ගලපලා ගත්තාම තේරෙන්නේ මොකද්ද කියලා. සම උත්පාද කියලා කඩන්න එපා මේක. සම උත්පාද කියලා කියවෙන්නේ නැහැ ඒක. සම් උත්පාද සමුප්පාද. දැන් උත්පාද කියන වචනේ උත්පාද හට ගන්නවා කියන එකනේ හරියට. සම්උත්පාද. සම්පදේ අර්ථය කොහොමද ගන්නෙ? සංකිට්ඨේන කියලා නැද්ද? සංවසති කියලා නැද්ද? ඒවා තේරුම මොකද්ද? ඔක්කොම කාරණා ටික එක ඇතුළේ තියෙනවා සංකිට්ඨේන සාරාංශ වශයෙන්. ඒක සංක්ෂේප කටි කරලා තියෙනවා. ගෙදරක අම්මා තාත්තා දුව පුතා බෑණලිලි කියලා දෙනා වාසය කරන සිංහල සංස්කෘතිය තුළ. ගෙදර එකතු වාසය කිරීම සංවසතිය. වසති වාසය කිරීම සම්මික වාසය කිරීම. සිංහලෙ එහෙමයි එන්නේ. එහෙනම් සංඋත්පාද කියන්නේ එක්වරහට ගැනීම. කාරණා ගොඩක් එකතුව හට ගැනීම. ඒකට කාරණා කීයක් තියෙනවද දන්නේ? දෙකක් තුනක් හතරක් පහක් දහයක් පහළොවක් හේතු තියෙන්න පුළුවන්. හේතු නිසා හට ගැනීම. දැන් ඊළඟ වචනයක් තියෙනවා පටිච්ච. ඔය පහුගිය කාලේ ඔය වචනේ තිබුණා වරෙන් විදිහට කඩලා. පටිච්ච. ඉච්ච කියන පදයට සිංහල පාළි තේරුමක් තියෙනවා කැමැත්ත. හැබැයි පටි කියන වදේ එතන දාන්න බෑ. එතකොට මොකද අනුරුජ්ජති පටි විරුජ්ජති. ඇලෙනවට කියනවා අනුරුජ්ජති පටි විරුජ්ජති ප්‍රතිවිරුද්ධ වෙනවා. පටි කියන්නේ ඒක ප්‍රති කියන්නේ. නොගැටෙනවා. එහෙම පදයක් නැහැ. පටිච්ච කියලා කඩන්න බෑ පටිච්ච සමුප්පා. පටිච්ච කියන පදේ තෙන්දී. එහි ඉච්ච කියන අර්ථය සේතේ කැමැති කියන අර්ථය නෙමෙයි. ඉච්ඡිත ලාභ. එතකොට ලාභයට කැමති කියන එක. ඉච්ඡිත. යම්පි ඉච්ඡං නලවති තම්පි දුක්ඛං. ඔබ යමකට කැමතිද? ඒක නොලැබෙන එක දුක. ඒ ඉච්ඡං. මේක කොහෙද තියෙන්නේ? මේක හොඳම තැනක් තැන්වල තියෙන හරියට චක්කුංච පටිච්ච රූපේච උපද්දේ තත්ත්ව විඥානම තියෙන පටිච්ච කියලා. යන්නකෝ දීඝිකායේ උපරිපන්නාස කියන තත් තුන්වෙනි පොතේ අග තියෙන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේට. හරිනව පටිච්ච සම්පන්නං කියන වචනේ තේරුම මම පෙන්නන්නම්. චක්කුණ රූපං විස්වා උපද්දති මනාපං උපද්දති අමනාපං උපද්දති මනාපවනාපං. ඇහැට රූපයක් දැක්කහම ඒ පුද්ගලයාට අදාළව මනාපය අමනාපය හෝ මනාප අමනාපය උපදිනවා. හේතුව ඇයි? ඇයි තුමුදියක් උපදින්නේ? පංචකං සංතජං තංචකෝ සංතතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං. පංචකෝ මොකද කියලා කියනවනම් තම තමන් මින් පෙර හඳුනාගෙන තබා තිබෙනා වූ කැමැති අකමැති උපේක්ෂා හේතු වලට අනුව තමයි මේ කාට ගන්න. එකයි සංකත කියන්නේ. තම සංකතං කියන එකේ තේරුම ලෝභ දේශ මොහ හේතු වශයෙන් හට ගන්නවා කියන එක. අර ශාන්ත සුන්දර ස්වභාවයෙන් ගිලිහිගොස් රළු ස්වභාවයට ආවා කියන එකට කියනවා ඕලාරිකං කියලා. දැන් කොතරම්ද අපි මේ ගත්තේ චක්කුණා රූපං දිස්වා. දැන් බලන්න. මේ චක්කුංච පටිච්ච රූපේච උප්පද්ද චක්කු විඥානං කියනවා මේ අතර රූපයක් හඳුනා ගන්නා වූ සිත පහළ වෙන්න කාරණා කීයක් ඕනද? එක අනිවාර්යෙන්ම ඇස තියෙන්න ඕන. ඇස තිබුණා කියන්නේ ඇස කෙනකේ තේරෙන ප්‍රසාදය. අන්ධයාගේ ඇස නෙමෙයි. වෙනසු චක්කු ප්‍රසාද ධර්මයේ පෙන්නලා. ඔය චක්කු ප්‍රසාදය කියන්නේ අපි කරුණාවෙන් හිටියොත් එහෙම මේ ලස්සනේ බලන් ඕන තරම් මේ තියෙනවා පේන්නේ නැහැ. එහෙනම් අපිට ආලෝකයේ උදව්වක් තෝරන ආලෝකයේ උදව් තියෙද්දී අහස දිහා බලන් හිටියොත් එහෙම අපිට මොකවත් පේන්නේ නැහැ. මොකද පේන දෙයක් නැහැ. එහෙනම් ඉදිරියෙන් තියෙන රූපයක් තියෙන්නත් ඕන. ගස හෝ වැලක් හෝ ගෙඩියක් හෝ ආදී වශයෙන්. ඒ විතරක් නෙමෙයි. අපි විත්තිර මාවල අපිට පස්සට පැති දුන්නත් එහෙම ඒත් හපේන්නේ නැහැ අපට. ඒකට වැටෙනා වූ ආලෝක කිරණ මගින් අපේ ඇසට පස්සට වෙලා චක්කු සම්පස්සයක් හට ගන්න ස්පර්ශ වෙන්න ඕන ඇහැට. ඒ විතරක් මදි. ඒ මොන කරන සැප හෝ දුක් හෝ උපේක්ෂා වේදනා අපි හිතින් එන්න ඕන. දැන් කීයක් හේතු තියෙනවද? ප්‍රසාදය, ගෝචර රූපය, ආලෝකය, මානසිකාර්ය, චක්කු සම්පස්සය. ඒසාව උපදින සැප දුක් උපේක්ෂා වේදනා. මොකද්ද සිද්ධ වෙන්නේ? මේ ඇසට රූපයක් පෙනීම යනු මේ එකක්වත් අඩු වුණොත් පේනවද? රූපයක් නැත්නම් ආලෝකය නැත්නම් ඇසේ ප්‍රසාරයක් නැත්නම් පස්සවත් සම්පස්සයක් නැත්නම් සැප දුක් උපේක්ෂා වශයෙන් මෙල හඳුනාගන්න නැත්නම් හතරා කියලා හඳුනාගන්න නැත්නම් හතරෙක් වෙන්නේ නැහැ. මෙතර කියලා හඳුනාගන්න නැත්නම් මෙතරෙක් වෙන්නේ නැහැ. එහෙනම් මධ්‍යස්ථයි. මේ හේරම හේතු එකතු වෙන්න ඕන නේද? මේ හේතු එකතු වීමට පටිච්ච කියන්නේ නේද කියන්නේ පටිච්ච සමුප්පන්නම් කියලා. ඇස තුල රූප චතු විඥානයේ පහළ වීම සඳහා හේතු කීපයක එකතුවක් එකතු වෙනවා. කන තුලත් එහෙම නෙවෙයිද? කනට පොඩි වෙනසක් තියෙනවා. කනේ ප්‍රසාදේ චක්කු ප්‍රසාදේ නෙමෙයි. ඒක ලෑස්ති වෙලා තියෙන්නේ රූප ගන්න නෙවෙයි ශබ්ද ගන්න. ඒකට ආලෝකය නෙවෙයි යොණ වෙන්නේ. යමක ගැටෙන ශබ්දයක් වායු තරංග ඔස්සේ ඇවිදින් වදින්න ඕන. අපි වායු තරංග නැත්නම් වායු ආසු නැත්නම් ඔතන රික්තකය කියලා හිස්තම් කියලා. හිස්තනකින් නෙන්නෙත් නෑ ඕක. ඔය උපතින්ම සෝතප්ප සාදේ උරුම නැති කන් දෙක තියලා ඉන්නවා. අපි යන ගොළුව කියලා. මේ ලෝකේ හින ගැහුවත් මොනම සබ්දයක්වත් නෑ. එයාට. ඒ ලෝකේ සබ්ද නැති හින්දාද? නෑ ඔහුගේ ප්‍රසාදේ නැති නිසා. අපේ මුළු ලෝකෙම නිහඬයි ඒගොල්ලන්ට. කේලාවක් නේ මේ හේතුඵල පෙන්වන හැටි කොච්චර ලස්සනද බලන්න. කණේ කලාඳුරු කියලා දිනුවත් එහෙම ලබ්ධය ඇහෙනවද? කණ ඉල්ලලා දිනුවත් එහෙම නෑ. එහෙනම් අර වගේම සෝත ප්‍රසාදය සෝතේ ශබ්ද රූපය එකට අවාතේ උදව්ව සෝත සංපස්සය ශබ්දය හඳුන්න විඥානය සැප දුක් වේසා වේදනා පහළයි. මේ චක්කු විඥානයේ 15 වීම, සෝත විඥානයේ 15 වීම, ගාන විඥානයේ 15 වීම, ජීවහා විඥානයේ 15 වීම, ගාන විඥානයේ 15 වීම, කාය විඥානයේ 15 වීම. තුල තියෙන්නේ පටිච්ච සමුප්පාදයක් නෙවෙයිද? එතකොට පුද්ගලික ජීවිතය තුල බාහිර ප්‍රසාද පහට හම් වෙන්නා වූ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්මනම් මූල ධම්ම පොට්ටබ්බ නම් වූ පහ මූල කොටගෙන ශ්‍රණිකව පටිච්ච සමුප්පාද ධර්ම පහක් පහළ වෙනවා. මනෝද්වාරයට මීට පොඩ්ඩක් වෙනස්. ඒකට ගෝචර රූපයක් ඕන නැහැ. ගෝචර රූප වලින් ගත්ත දේවල් ඒවා නැතුව ඉබේ පහළ වෙනවා. කල්පනා වෙනවා. හීන පේනවා කියන්නේ බාහිර දේවල් වලට තියලා නෙමෙයි. එහේ කැමරාත්ව විශ්සයි වෙන ගත්ත දේවල් අපි සිතුවිල්ලට එකතු කරගත්තාම ඒවා ආපහු මතක් කරන්න පුළුවන්. දවල්ට මතක් වෙනකොට රූප පේන්නේ නැහැ. මොකද ඇස් එළියට විරුද්ධ නිසා. නිින්දෙන් මතක් වෙනකොට රූපෙත් එක්කලා පේනවා. බලන්නකෝ ආයේ කල්පනා කළා මට උත්තරයක් දෙන්න පුළුවන්ද කියලා. මේ සිහිනය අලුසුදුද වර්ණද කියලා ඔබේ. ඒක එකකට පෞද්ගලික වෙන්න පුළුවන්. මම ඉස්සර තිබුණේ කැමරාවකින් කොච්චර වර තුනක් ගන්නකොට අලුසුදු ඡායාරූපනේ. දැන්නේ වර ඡායාරූපෙන්නේ. බාහිර ලෝකෙන් ඔබ මොනතරම් වර්ණ ගත්තත් ඔබේ සිහින ලෝකේ කල්සුදුද වර්ණද කියලා හොයාගන්න. අරක තියානේ දලා. දැන් බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදය කියලා දේශනා කළේ ඇසට කනට නාසයට දිවට කයට හමු වෙන අරමුණක් තුළ සිදු වෙන සියුම් ක්‍රියාකාරීත්වයකට නම් මේක ජීවිත තුනක් සම්බන්ධ කරන වචන ලියුවට මේක පටිච්චසමුප්පාදයක් වෙනවද? පටිච්ච සම්උප්පාද කියන්නේ ගැටෙනකොට එක්වර හටගන්න. ඇහැට ගැටුනහම නාසයට ගැටුනහම දිවට ගැටුනහම එක්වර හටගන්නා වූ ඵල හේතුඵල. දැන් පටිච්ච සම්මුප්පාද කියන පාළිපදයේ තේරුම සිංහලෙන් ඒක නම් අර අංග 12 පටිච්චසම්පාදයේ ආත්මතුට ගලපීමේදී පටිච්ච සම්මුප්පාදයේ කියන වචනේ තේරුමවත් දන්නේ නැති කෙනෙක් නෙවෙයිද මේක ලියලා තියෙන්නේ. ඉතින් කොහොමද දකින්නේ? නිරෝධය දකින්නවා කියන පටිච්චසම්පාද දකින්නවත් බෑ. දැන් මේ ඇහැට කනට නාසයට දිවට කයට අරමුණක් හමුවේදී සිදුවෙන සිද්ධිය මොකද්ද? අන්න අපි අටුවාව ගොයන් යනවා. අටුවාව ලියන්නේ මෙහෙමයි ඊට පස්සේ. මතක තියාගන්න මේකට බෞද්ධ වෙන්න ඕන නැහැ. මනුස්ස වුණාම ඇති සිංහල තේරුණා නැති. හොඳම ක්‍රමය තමයි සිංහල තේරෙන්න දෙලා මේ රටේ ඉන්න අයට ඔවුන් අදහන් වල ඔවුන් අදහන ආගම් වල තියෙනා වූ මිත්‍යා දෘෂ්ටි වල වැරද්ද පෙන්වලා දීලා ඔවුන් බෞද්ධව කරන එක. මිත්‍යා දෘෂ්ටික බෞද්ධයෝ නෙමෙයි. මෙල්ලන නම් දකින්න හරි අනාගත බුදුහාමරණ සාසන නිවන් දකින්න ඉන්න ඔක්කොම මිත්‍යා දෘෂ්ටික බෞද්ධයෝ. මේ ජීවිතය තුළ නිවෙන සැනසෙන තැනට ධර්මයේ සරණ කරගන්න පුළුවන් වෙනකොට තමයි සැබෑ බෞද්ධයෝ ඉන්නේ. එහෙනම් අපි මේ කියන කාරණේ ඇත්තද කියලා පෞද්ගලිකව තමන්ගේ ජීවිතෙන් හොයලා බලන්න. අපි බලමු. ඔබට තේරෙන භාෂාවෙන් මා දන්නෙත් නෑ ඔබ දන්නෙත් නෑ මම උපසින් දිනුනා කියන්නේ. නමුත් දැන් අපි දැකලා තියෙන අසුරතල්ලු. අපිට තේරෙනවා විශාන් නිදල ගැනීම නිසා මෞකසේ හැදෙන කලලය මෞකසින් දිනුනාට පසුව තමයි වාතයට ආලෝකයට විරුද්ධ වෙලා ප්‍රසාද පිහිටන්නේ. එතනින් එහා පැත්තට අපි සිට තිබිලා තියෙනවා මෞකසේ. නමුත් ඒ පංචද්වාරික විඥානය නෙමෙයි මනෝ විඥානය විතරයි. දැන් අපිට රූප පේනවා, සද්ද ඇහෙනවා. ඉතින් අපි මේ ලෝකේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වශයෙන් ලෝකේ ජීවත් වෙනවා. ඊට හට හිව්වේ නැත්තම් මේ මම, පණ තියෙන මම. ඕන ආගමකට හරිනේ. මොකද ඇහැට රූප නැතුව ඇහැට ශබ්ද පේන ආලමක් නැහැ නේ ලෝකේ. කන ශබ්ද හරහා මොකද්ද? කන රූප පේන මිනිස්සෙක් නැහැ නේ මේ ලෝකේ. ඒකයි ඕන කෙනෙකුට හරි කියලා කියන්නේ. අවසානයේ අපි මොකද කරන්නේ? ජීවිතය සමගන්නවා. මේ යනවා ස්වර්ගස්ත වෙනවා, මේ පරලෝ යනවා, තව ඉතින් දෙවියන් වහන්සේට යනවා. ඕන වචනයක් පාවිච්චි කළ හැකි. ඇත්ත මොකද්ද? ඔයාලා බලන්න මෙන්න මෙහෙම. පෙර ඔබ සමග කතා කළ ඥාතිවරයා, මිතුරා, මව්පියා දැන් ඔබ සමග කතා කරන්නේ නැහැ. කෑම කන්නේ නැහැ, ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ. ප්‍රශංසා කළාට සතුට වෙන්නෙත් නැහැ, බැන්නට නින්දා විඳින්නෙත් නැහැ, පැපුවට කිපුවට රිදෙන්නෙත් නැහැ. ඉස්සරහම අතක පන්දි ගොස්තේම රිදෙනෝ කියලා කෑ ගහනවා. නායක පන්දි ගොස්තේම රිදෙනෝ කියලා කෑ ගහනවා. දැන් මොකක්ද ඔබ මේකෙන් දකින්නේ? මානන් දකින්නේ මරණය යන කයෙන් සිත ඉවත් වීමයි. දැන් සිත නැති නිසා තමයි මේ පස්තර අඩාල වෙලා ඉන්නේ. කයම අඩාලයි. දැන් තේරෙනවද කයට කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා? කය මේ තරම් දේවල් දසකම් සියල්ල කළේ තුමක් නිසාද? සිත ඇති විතරයි. දැන් එනම් බුදු සමයෙන් උගන්වන සත්‍යය යන කය සිත දෙක එකතුව කියන එකට ආගමක් දෙයිද? එහෙමයි අපි මේක ටික ටික කියන්නේ. ඒක ආගමද එතකොට? ඕන කෙනෙකුට හරිනේ. දැන් ඊළඟට හිතන්නට එපා සිත මෞකසෙන් දිහුන් කරන දක්වා මරණ කර්ම තියෙන එකක් කියලා. එහෙම තමයි ඔය අන්‍යාගමිකයි හිතන් ඉන්නේ. එක ආත්මය. නේ. ඒකට ධර්මයේ හොඳ උත්තරයක් දෙනවා. ඒ තමයි එකිනෙකට වෙනස් අරමුණු ඇසුරකට ඇති එකිනෙකට වෙනස් අරමුණු රසයේ ගොදුරකට ඇති එකිනෙකට අරමුණු රසයේ නොගන්නා වූ ඉඳුරන් පහක් මනසින්ට තියනවලු. ඒකට සාධකක් නෑ. ඇහැ කන නාසය දිව කය දවල් පහ හැමෝටම තියෙනවා. මේවට පිටින්න්නේ සිත කියලා බුදුහාමුදුරුව වදාරනවා. ඒකට ඇහැ අරමුණු ගන්නෙත් නෑ, කන අරමුණු ගන්නෙත් නෑ, නාසය අරමුණු ගන්නෙත් නෑ, දිව ගන්නෙත් නෑ, අරමුණු ගන්නෙ පිටින්න සිත. පස්තරකින් සිත පිනවීමට තමයි පංචකාමය කියන්නේ. එතකොට මේ සිත යන ඇසේ කනේ නාසයේ ආකාරයෙන් පස් ආකාරයේ විකාශනයක්. දැන් අරමුණු මාරු වෙනවා. ඇසෙන් කනට කනේ නාසයෙන් නාසයෙන් දිවට දිවෙන් කයට පිළිවෙලකට තොරව මාරු වෙනවා. අනෝදාරයට මාරු වෙනවා. නිින්ද යනවා. හැරෙනකොට මෙහාට එනවා. ආගමක් තියෙනවද ඒකට? දැන් එහෙනම් අපිට කියන්න පුළුවන්කමක් තියෙනවා. දැන් අපිට තියෙනකෝ අපි රූපය දිහා බලන්නේ කියයි කියලා. ඒකර අපට ඒ නිසා රූපේ අඳුරන ඉස්ස පහල වෙලා තියෙන්නේ. හදිසියේ බෝම්බයක් පත්තුනා නැත්නම් අපුණක් ගැහුවා කියන්නේ. මම බය වුණා කියනවා. අර තැනකලා කණේ සද්දයක් දෙනවා. ඒ කාර්මණකින් තවාරමකට අපි යන්නේ එකක් ඉපදී නැතන විට. එහෙනම් සිත හඩගත්ත ගමන්ම නැතෙනවා. ටිකක් වෙලා තියෙනවා කියන කේතේම සිත් පරම්පරාවක් ගිහින් ඉපදී නැතන සිත් පරම්පරාවක් ගිහම තමයි මේක අපට දැනෙන්නේ. ඒකෙන් නැතෙනවා. දැනෙනම අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා මෞකසේසිට බිහි මරණය දක්වා කාලයේ චිත්ත පරම්පරාවක් ක්ෂණයක් පාසා ඉදිරිමින් මැරමින් ගමන් කරලා මේ තියෙන්නේ. සාගමක් තියෙනවද ඒකට? හරිනම් පිළිගන්න. ඒකට වෙනත් ආගම්වල වෙනත් භාෂාවල මේ අපි කියන වචන ටික කියන්නේ නැහැ. ඇහැට රූපේ කනට සද්දේ නාසයට ගඳ දිවට රස කියලා කියයි. නමුත් ඒක පාලියෙන් කියන්නේ චක්කු විඤ්ඤාණ, තෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මන විඤ්ඤාණ. දැන් මේ පුද්ගලයා බෙදනවා අපි. ස්ත්‍රී පුරුෂයා විහිදා පැවිද්දා. ඇඳුම අනුව රට අනුව බෙදන්න පුළුවන් එන්නේ. ස්ත්‍රී පුරුෂ භාවය අරන විට අපව එහකරන නාසය දියටයි කියන්න ආව ගත්තාම ඊට වඩා වෙනස් මොනවද තියෙනවද කාටවත්? ඒවට පේන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ආ වූ හය අරමුණු නෙමෙයි නා වෙනත් අරමුණක් තියෙනවද? ඒ රූපයක් පේනකොට සිදුවෙන දේ සාමාන්‍ය සමාජයේ විවරණය කරලා නැහැ. ඒගොල්ලෝ දන්නේ හැට පේනවා හැපෙන්නේ නැහැ කියන විතරයි. කනට ඇහෙනවා ඇහෙන්නේ නැහැ කියන විතරයි. අන්න අපි දැන් මේ යන්නේ පුද්ගලයා මුල් කොටගත් පුද්ගලයාගේ අභිධර්මයට. එහෙනම් ඒ අභිධර්මයේ පොතේ හොයන්නේ අන්නේ පව බලන්න තියෙනවනේ අතුවාව. අභිධර්මනේ ලහා ගන්න. මේ අභිධර්මයේ දන්නේ නැතුව තමයි නිවන් දකින්න බැරි. මොකද මේක අභිධර්මයක් නේ. කනවනෝ අනේනෝ ස්ත්‍රී පුරුෂයා කියන්නේ සම්මත ධර්මයක්. මේ ඇතුළත සිදුවෙන එකනේ අභිධර්මයේ. ඒක දැනගත්තාම තමයි මේක සිදු මේක තුල සිදු වෙන්නව වැරද්ද තේරුම් අරගෙන නිවැරදි කරගන්න හිතෙන්නේ. ඔබ කියයි ඔබ හරිම අවංක අහිංසක පුද්ගලෙක් උගතෙක් බුද්ධිමතෙක් සිල්වත් කෙනෙක් කියලා. හරි. ඔබ හරි සම්මත සමාජයේ රීති ප්‍රතිචාරනවා. ඔබ ඉපදුනා නම් ඔබ මැරෙන්න බය ඔබට වැරදුනා හින්දා. මේ තථාගතයන් වහන්සේගේ එලිකිරීමෙන් පරිබාහිරව ඔබට කියන නමක් පුතග්ජන පුතග්ජානන් ඔබට වැරදිලා. කොතරම් ඔබ හරි කීවත් ඔබට වැරදිලා. මේකට කියනවා සංසාරගත වරද. මේ වරද නිවර් කරගන්න නිවර්දි කරගත හැක්කේ මනුස්සයින්ට පමණයි ඒ බුදුන් හෙළිකල ධර්මක ආශ්‍රයෙන්. එනිසා තමයි වරද නිවර් කර ගැනීම සඳහා මිනිස්සු උත්සාහ කරන්න ඕන. වරද තම වෙන්නේ දඬුවන්නේ. වරද ප්‍රසාද වීම නම් වෙනවා කියලා නෑනේ. ආණ්ඩුවේ තියෙවා. සංසාර ගමනේ උපදින මරමින් ජාජරාවිය ආදී ශෝක බන දුක් දොන්නස්තික දඬුවමක්. වරද කරන නිසා. ඔබ කැමති නැද්ද වරද නිදහස් වෙන්න? ඒ නිසා අපි මේ පටිච්ච සමුප්පාද න්‍යාය පැහැදිලි කරන්න අවශ්‍ය තව එක දෙයක් පමණක් ඉගෙන ගනිමු. ඉදිරියට තවනවා මම කාලයට අනුගත කළා. මට හදිසියක් නැහැ. මට ඕන වැඩි පිරිසකට මේක තේරුම් කරලා දෙන්න. නැත්නම් පැහැදිලිවත් කියන්න පුළුවන්. දැන් අපිට පිළිගන්න වෙනවා මෙන්න මේ පදේ. ජීවිතයට උපත් එකයි මරණ එකයි කියන එක ලෝකයා පිළිගත් සම්මුතිය වුණාට ජීවිතයට උපත් විශාල සංඛ්‍යාවක් සහ මරණ විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේකට කියනවා කනික උප්පත්තිය කනික මරණ. අර උපත මව උපතෙන් දිවීම මේ උපත ඇසෙන් කලෙන් නාසෙන් දිවෙන් කලෙන් අරමුණු ඉපදීම. කෝපේ ඉපදීම, බය ඉපදීම, සතුට ඉපදීම, දුක ඉපදීම, ඒවා නැතිවීම. එහෙම ඉපදීමක් පරිමක් නැද්ද? සතර උපදිනවා මැරෙනවා, දුක උපදිනවා මැරෙනවා, ලාභය උපදිනවා මැරෙනවා, ඊර්ෂ්‍යාව උපදිනවා මැරෙනවා. එකට ආගමක් තියෙනවද? ඕන කෙනෙක් ගාව සිද්ධ වෙනවා නේද? ඒකට අපි ශාස්ත්‍රීය පදයක් හදමු. පොදු. අන්න බුද්ධ පුත්‍රයන් වහන්සේ කෙනෙක් වශයෙන් මට ඒකට ගන්න වෙන්නේ බුදුන් වහන්සේ හිලිකලාව ධර්ම විනය සදාන් පද ටික. වෙනව ගන්නත් පුළුවන්. වෙනම අරන් පැටලෙන්න ඕන නැහැ. ඉනිසාවට ඇත්තේ නිල වෙනවා. මේ ඇසෙන් කනින් නාසෙන් මේ උපදින චිත්තචෛසික සමූහයට කියන්නේ කන්ද කියලා. සමූහ කියන අර්ථයේ කන්ද කියන්නේ. කන්දවල උරුමය හටගත්ත ගමන් දිරන්න ඕන දෙයක් තමයි මැරෙන්න ඕන. වෙලාවක් නැහැ. පෙරපසු නැහැ. ජායස් ජායමානසු ජීයමානසු නියමානසු. හටගත් කල්හි දිරන කල්හි මියාන කල්හි. ඒකට කාලයේ ක්ෂණයයි කියලා කියන්නේ. ක්ෂණයක් පාසා ඔබද උපදින්නේ හේ දිරන්නේ හේ මැරෙන්නේ හේ. අනමෙ ශනේකින් උපදින ඔබ ඉන්න ශනේයක් ඉන්නවම ඔබ ශනේකින් මැරෙන ඔබ කවුද? නැත්නම් ඔබතුල ක්‍රියාත්මක වෙන්නා වූ මේ පොදු ඒකකයේ කුමක්ද? ඒක බුදුදහමෙන් සඳහන් කරන ලබන පංචස්තන්ධය. සමූහ පහ. අන්න බලන්න ඒක තමයි අභිධර්මය. ඇයි මම මේකට අභිධර්මය කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ අත්හිත අන්තික සංක මෙදුම් පිළිවෙල දේශනා කරන පළවෙනි ධර්ම දේශනාවේදී ඉතිරියක නැතිව පස්වර තවසන්ට නිවන් අවබෝධ කරන්න පුළුවන් නම් දේශනා කරන්නේ නැත්නම් වෙන මොකක් හරි සූත්‍රයක් දේවදහ සූත්‍රේ හරි තව මොකක් හරි සූත්‍රයක් ඇයි අනත්ත ලක්ෂණ සූත්‍රේම දේශනා කළේ මොකක්ද අනත්ත ලක්ෂණ සූත්‍රේ උගන්වන්නේ වරද පංචස්කන්ධේ අනාත්මය නිවර්ද කර ගැනීම පංචස්කන්ධේ අනාත්මය එනම් බුදුහාමුදුරුව මුලින්ම දේශනා කරලා තියෙන අවිධර්මයක් නේද දෙවිද සම්ධර්ම දේශනාවේදී මම මේකට අවිධර්මයේ කියන එක වැරදි දෙනා පස්වර තවසන්ට නිවන් අවබෝධ කරගන්න නැත්තම් මේ සතර ගමනේ නිදහස් වෙන්න මේ පංචස්තන්ධය අනාත්මය උදව් වුණා නම් ඒක නිරවුල්ම නිරවුල් අවිධර්මයේ නෙවෙයිද අනිවාර්යෙන්ම අවිධර්මයේ දරගන්න වෙනවා හැබැයි අවිධර්මයේ ලියලා කියලා පාඩම් කරලා බෑ මේක නොනින් තේරුම් ගන්න වෙනවා දැන් මේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් උපදින පංචස්කන්ධයක ඉපදීම මැරීම කියන එක ඇතුළත සිදුවෙන සිද්ධිය ඉගෙන ගන්න වෙනවා. මේ සිද්ධිය තුළ තියෙනවා කාල තුනක වැඩ. ජීවිත තුනක් ඕන නෑ මේකට. මේ සිද්ධිය තුළ අතීතයෙන් ගැනීමක් තියෙනවා, වර්තමානයේ විඳීමක් තියෙනවා, අනාගතයට තැබීමක් තියෙනවා. දන්න කෙනා අටව දැන් කරන වැඩක් නේ. දැනටම කරමින් ඉන්නේ එකක් ඔය කියන්නේ. ඒ කරන වැඩේදී වරදින එකට කියන නම තමයි අනුලෝම පරිසම්පාදේ. අනුලෝම පරිසම්පාද වාදියාට ජීවිතයේ දුක් ගෙනත් දෙනවාමයි දුකින් මිදීමක් ඇත්තෙම නැහැ. ඒ වැරද්දක් සිද්ධ වෙන්නේ. අපි එකට තියෙන නම් ටික අපහු හොයාගන්න. ඒක හැබැයි ආය අහලා දෙතුන් සැරයක් අහලා මතක තියාගන්න ඊළඟට මේ පදණම් කරගෙන තමයි ඊළඟ කාරණා ටික කියන්නේ මම. දැන් ඉස්සරලා පටිච්ච සමුප්පාදයේ දකින්න ඕනනේ. බුදුහාමුදුරුවෝ පටිච්ච සමුප්පාදයේ දැක්කා. හැබැයි දැක්ක නෙවෙයි නුවණින් දැක්කා. දැක්කන් පස්සේ තමයි උන්වහන්සේට නිරෝධය දකින්න පුළුවන් වුණේ. ඉතින් අපි පටිච්ච සමුප්පාදයේ දකින්න නැතුව නිරෝධය දකින්න අපිට බෑනේ. අපි පටිච්ච සමුප්පාදයේ කියලා අසතරක එක පාඩම් කරගෙන ඉතින් අපි දකින්නේ නැහැ ඒක. ඒ වදනේත් කලවර දිනේ. සවන්දි අවධානය යොමු කරන්න ඕනම කෙනෙක්. දැන් මම මෙතන නමක් කියලා තියෙනවා. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි භේදයෙන් තොරව පුද්ගලයාගේ ජීවිතයේ ඒකකය, ශ්‍රණික ඒකකය. පංචස්කන්ධය. ඒ ඒකකය කියන්නේ ඔබට වී ගොඩාක් ලැබිලා තියෙනවා මේක කොතන ඇටපච්චර තියනවා කියලා කියන්න බෑ. ඔබ කිලෝ වෙනවාටි ඒකකේ පාවිච්චි කරා වී කිලෝ 1000ක් තියෙනවා කියලා කියයි. ඒක ඒව 1000ක්. ඔබට ප්‍රති ගොඩාක් ලැබිලා තියෙනවා නම් මෙතන ප්‍රති කොච්චර තියෙනවා කියලා බරෙන් කියන්න බෑ. මීටර වෙනවාටි ඒකකේ මැරලා මීටර 1000ක් අට 30ක් තියෙනවා කියලා කියයි. කොතරම් ප්‍රමාණයක් තිබුණත් මනින්නේ එකකින්නේ. දුරමැනීමේ ඒකකේ, බරමැනීමේ ඒකකේ, පරිමාමැනීමේ ඒක, රත්තරන්මැනීමේ ඒකකේ කරත්. ඒකක කියන පදේ එකක් කියන අර්ථය. අපි ජීවිතයේ තත් වශයෙන් අරන් හිතලා බෑ. මොකද ජීවිතයේ අතීතයක් ඇත්ත දැන් නැහැ අපිට. අනාගතයක් ඇත්ත ඇවිදිනුත් නැහැ. දැන් තියෙන්නේ එකයිනේ, මේ දේශකේ මොකද්ද? දැන් මේ මොහොතේ ඔබලඟ මේ පාවිච්චින ඒකකේ මොකද්ද? ඒ ජීවිතයේ ඒකකේ විතරයි අපිට තියෙන්නේ. ඒක තුළ වරදිනවා, ඒක තුළ හදාගන්නත් ඕන. ජීවිතයක් සකස් කරගැනීමේදී අතීතෙන් පාඩම් ඉගෙනගෙන වර්තමානයේ අනාගතය සකස් කරගන්න ඉඩකට තිබුණාට මේ ගැඹුරු ධර්මයේදී ජීවිතයේ අතීතයක් අනාගතයක් කියලා එකක් නැහැ. වර්තමාන මොහොත විතරයි තියෙන්නේ. ඒක වරද්දාගන්නා ජීවිතය අඳුර කරගන්නවා, අනාගතය අඳුර කරගන්නවා. ඒක හදාගන්න කෙනා අනාගතය ආලෝකමත් කරගන්නවා. අන්න ස්ත්‍රී කුරුස කිහිපයේදී බේදෙන්තර මේ ආර්ය විනයෙහි ආරි සත්‍යයි. පුද්ගලයාගේ ජීවිතයේ ඒකකයට කියනවා පංචස්කන්ධය. ඒක තමයි ටිකක් ලියා ගන්න වෙනවා. මන්දයක්. පංචස්කන්ධය කියන්නේ ශරීරය කියලා හිතන අය තාමත් මේ රටේ ඉන්න හින්දා. ඔවුන් කියන සත්‍යකාන්ත සූත්‍රය. ඒ සඳහන් වෙනවා මෙන්න මෙහෙම කාරණා ටිකක්. පුද්ගලයාට ජීවිතේ වේදනා හයක් උපදිනවලු, සංඥා හයක් උපදිනවලු, සංකාර හයක් උපදිනවලු, විඥාන හයක් උපදිනවලු. කොහෙන්ද උපදින්නේ බලන්න. ඇසෙන් රූපේ විඳිනවා. කනෙන් ශබ්දේ විඳිනවා. නාසයෙන් ගන්ධේ විඳිනවා. දිවෙන් රස විඳිනවා. කයෙන් පහස විඳිනවා. සිතෙන් අරමුණ විඳිනවා. අරමුණ වේදනා හයක් නෙවෙයිද තියෙන්නේ? සැප හෝ දුක් හෝ පිස්සසෙන් වේදනා හයක්. වේදනාව රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා වශයෙන් සංඥාවෙන් හඳුනනකොට සංඥා හයයි. වේදනාවට ඇහෙන් කනෙන් නාසයෙන් කරනකොට ගැටපොට සංකාර හයයි. වේදනා සංඥා සංකාර ටික විශේෂයෙන් දැනගන්නකොට විඥාන හයයි. හැබැයි සිංහලට පරිවර්තනය කරන්න ගිහලා රූප හයක් කියලා ලියපු නැති එකත් වැරදි. රූප කියන්නේ ශරීරය කියලා හිතාන ඉර පොට්ටිය තමයි ලියලා තියෙන්නේ. එහෙනම් රූප හයක් නැහැ. ඒ පංචස්කන්ධේ රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ කියලා වැරද්දෙන් හිතාගෙන හිටපු නිසා. එකෙනම් වෙලාවකට කියන්නේ පාලිය සිංහලට පරිවර්තනය කිරීමේදී භාෂාව හැරුණාම ධර්මයක් පරිවර්තන නැති තැන් තියෙනවා. ඇයි හැට හම්වන්නේ රූප රූපේ නෙවෙයිද? කනට හම්වෙන්නේ ශබ්ද රූපේ නෙවෙයිද? නාසයට හම්වන්නේ ගන්ධ රූපේ නෙවෙයිද? දිවට හම්වෙන්නේ රස රූපේ නෙවෙයිද? අරමුණු රසෙ විඳීමේදී ඇහෙන් විඳින්නේ රසේ රූප රසේ නෙවෙයිද? අරමුණු විඳීමේදී දිවෙන් විඳින්නේ රසේ රසේ නෙවෙයිද? අරමුණු විඳීමේදී කණෙන් විඳින්නේ වේදනා කරන්නේ ශබ්දේ රසේ නෙවෙයිද? මේ ඇසෙන් පනෙන් නාසෙන් දිවෙන් කයෙන් විඳීමේදී ඒ අරමුණ නෙවෙයිද විඳින්නේ? එතකොට රූප වේදනා සංඥා සංකාර හයට ඇහෙන් නම් රූප රූප, කනෙන් නම් ශබ්ද රූප, නාසෙන් නම් ගන්ධ රූප, දිවෙන් නම් රස රූප, කයෙන් නම් පොට්ටබ්බ රූප, සිතෙන් නම් ධම්ම රූප. එහෙනම් අපට ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් අරමුණු හය මුල් කරගෙන රූප වේදනා සංඥා සංකාර හයක් පහළ වෙනවා. රූප හයයි, වේදනා හයයි, සංඥා හයයි, සංකාර හයයි. කොහොම පංචස්කන්ධය කියන හරියද එතකොට? ඒකට නේද පංචස්කන්ධය කියන්නේ. අන්න බුදුදහම මේ ඇසෙන් පහළ වෙන, කනෙන් පහළ වෙන, නාසෙන් පහළ වෙන, රූපේ දනා සංඥා සංකාර පහ මුල් කොටගෙන එහි ගැඹුර වැරදීම නිවැරදි කර ගැනීම දේශනා කළ විශිෂ්ට ගණේ ධර්මයක්. එහෙනම් අපට ඒකට යන්න බැරි වුණේ ඇයි? යන්න බැරි වුණේ අන්න අර නාම රූපං කියලා. රූපං කියන්නේ කය, නාම කියන්නේ හිත කියලා දෙකකට කඩපු ඉන්නවා. අර ඔය ස්කන්ධ පංචකය අභිධර්මයේ උගන්වන්න ඉස්සෙල්ලා අර මේ චිත්තචෛතක රූපණ අනිබ්බාන අභිධර්මයේ උගන්වන්නකොට 28 රූපයක් ගැන කතා කරනවා. කයම 28 රූප 27ක් තියෙනවා. පළවෙනි 4යි. කෑමෙන් ගන්නවා පඨවි ආපෝ තේජෝ වායු. පඨවි ආපෝ තේජෝ කියන්නේ බසුත් නෙමෙයි, වතුරත් නෙමෙයි, කොසුත් නෙමෙයි. ඒවැය තියෙන මූල්‍ය තත්ත්වයන් ග්‍රහණය කරන්න බැරි සියුම් ධාතු කියන්නේ මූල තත්ත්වයන් කියන එක. නමුත් ඒවා සකස් වෙලා තියෙන පඨවි ආපෝ තේජෝ වායු 4යි. ඒ පරිවියාපතේ جو ආයු හතර මහ භූත කියනවා. ඒවා ශරීරගත වුණාම ඊතර රූප එකක්වත් උපාදාය රූප 24ක් තියෙනවා. බලන්න ඇහි ප්‍රසාදේ, කනේ සෝත ප්‍රසාදේ, නාසයේ ගන්ධ ප්‍රසාදේ, දිව ප්‍රසාද 6යි. අන්න රූප. ඒ රූප කියන්නේ ද්‍රව්‍යද? ප්‍රසාද රූපය කියන්නේ ජීවි භවනේ. ඒක පරිවියාපතේ جو වැසුරු කරන පවතිනා වූ ජීවි භව ජීවිතේන්ද්‍රය කියලා කියනවා. ඇහි කනේ නාසයේ අපි ඒක එහෙම හිතමු. ඒක නම් ඇහවත් කියලා හිතමු. ගෝචර රූපය. දැන් ගෝචර රූපේ තියෙන්න ඕනේ ඉස්සරහින් ගහකට. සින්දුවක නම් ඉස්සරහ ගීතයකට තියෙන්න ඕන. පළවෙනියට ගන්ධ රූපේ තියෙන්න ඕන. ඒක කොහොමද 800 රුපියක් වෙන්නේ? මේ ශබ්ද රූපය කියන්නේ එළිය දෙන එකක් නම් කොහොමද ඒක අපේ 800 රුපියෙ වෙන්නේ? රූප රූපය කියන්නේ ස්මිසියුම් තංග්‍රහණය කරගන්න. එනිසා ඇසේ ප්‍රසාදයට ඉදිරියෙන් තියෙන රූපය වැටුනහම ආලෝකයේ උදව්වෙන් ඇස තුළ පහළ වෙනවා රූපයක්. පාලියෙන් අර ඉදිරියේ තියෙන රූපෙට කියන්නේ බිම්බය, ඇසේ පහළ වෙන එකට ප්‍රතිබිම්බ. බුදුසමයේ රූප රූප කියන්නේ ප්‍රතිබිම්බයට අරහම ඉස්සරහ තියෙන එකට නෙවෙයි. ඒකේ උදව්ව ඒක අඳුරගන්න අපට උදව් වෙන්නේ ඇහි පහළ වෙන රූප රූපය. මේ රූප රූපයක් නැත්නම් ඉදිරියෙන් රූපයක් හඳුනගන්න බෑ. ශබ්ද රූපයක් කනේ පහළ වෙන්නේ නැත්නම් ඉදිරියේ ශබ්ද ඇහෙන්නේ නැහැ. ඒකයි කන නැහැ කියන්නේ ශබ්ද රූපේ නැති ප්‍රසාදේ නැහැ. ශබ්ද රූපය හටගන්නේ නැහැ. ඒ නිසා මේ 800 රූපේ රූප පිටපැත්තෙන් ගත්තම අවිධර්මයේ බර වෙනවා, ගන්ධ වෙන්නේ, ඇස කරන ආසිතුර පහළ වෙන්නා වූ ගෝච රූපයයි. එතකොට හරි. සියුම්තන්. දැන් මොකක්ද අපි මේ කියනාවේ? පුද්ගලයා යනු එක පිළිවෙලකට සිදු නොවි. ඇසෙන් කනට කනින් ආසිරේ නාසයෙන් දිවට දිවෙන් කයට කයින් සිතට මාරුවෙන් මාරුවට අරමුණක් පහළ වී නැති යන මොහතකින් ඉපදී නැරෙන ශනික ක්‍රියාවලියක්. මේ ශනික ක්‍රියාවලිය එකකට කියන්නේ පංචස්කන්ධයගේ ඉපදීම මැරීම. හටගත්ත ගමන් අවශ්‍ය කාර්යය කරලා මියනවා. එතනින් එහාට යන කිසිවක් නැහැ. කොහොමද පාත්ම තුනකට පරිසම්පාදය ගලපන්නේ? ආත්මයක් තියෙන්න ඕනේද ගලපන්න? ආත්ම තුනක් තියෙන්න ඕනේ ගලපන්න. ස්කන්ධ පංචකයට ආපු දෙයක්ුත් නැහැ හායින් යන දෙයක්ුත් නැහැ. හැබැයි අවිද්‍යාව හේතු කියලා කස් වෙනවා. ඒවත් දරුවෙ නෙමෙයි. අර තියාගන්න. ස්කන්ධ පංචකයට කොහෙවත් තිබිලා මොකවත් ආවෙත් නැහැ. කොහටවත් යන්නෙත් නැහැ. දැන් ඉතින් බුදුදහම ස්කන්ධ පංචකය තුළ ඔක්කොම සරඹ ටික පෙන්වන්න ඕන නේද? සම්පූර්ණ සර්ව සම්දර්ශනයෙම මේක වර්ධනය හැටි නිවැරදි කරගන්න හැටි ප්‍රමාදයේ අප්‍රමාදයේ සීයෙන් කටයුතු කිරීම අස්වැයෙන් කටයුතු කිරීම පව කරන එක පින් කරන එක පෞරස් වෙන එක පින් ගැස්සන එක ඔක්කොම පෙන්වන්න ඕන. ඒ නිසා තමයි ඒකට කියන්නේ පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ කියලා. අපට ස්කන්ධ පංචකය තුල බලන්න බැරි නම් චුතිපසන්දි ගලපන්න බෑ. පුණ්‍ය ආදී අපුණ්‍ය ආදී අනිත්‍ය ආදී සංඛාර ගලපන්න බෑ. පවෙන් පරලෝ යන්නේ පිනෙන් පරලෝ යන්නේ ධානෙන් පරලෝ යන්නේ ඇති ගලපන්න බෑ. කර්ම විපාක පෙන්වන්න බෑ. ස්කන්ධ පංචකය යන ශරීරයයි හිතා ස්කන්ධ පංචකේ රූපය යන ශරීරයයි හිතා වරද්දාගත් අවිධර්මයේ තුල මේ අවුල මිහි බිහුනේ. ඒකයි මම කිය බෞද්ධයොත් මිත්‍යා දෘෂ්ටියකට අන්‍ය ආගමිකෙන් යන කවර කතාවද? අපි මේවල් ලහන්න මහන්සි වෙන්නේ අද ඊයේ නෙමෙයි කලක් තිස්සේ. මේ අපි මහන්සි වෙන පළවෙනි මාධ්‍ය නෙමෙයි සමහර විට හතරවෙනි පස්වෙනි මාධ්‍ය. ඒ නිසා මේවා අහපු අය අපි ඕන තරම් ඉන්නවා. ඒගොල්ලෝ තවත් පැහැදිලි වේවි. ඔකට එදා කියපු දේ මම ආයෙ කවදාවත් කියන්න ඊට වඩා ගැඹුරින් පැහැදිලි කරනවාමයි මගේ දැක්මට අනුව. එහෙනම් මම මේ ඔබට මොකද්ද උත්සාහ කරන්නේ? පටිච්ච සමුප්පාදයේ ඔබ තුළ සිදුවෙන දෙයක් පොතේ තියෙන එකක් නෙමෙයි. ඒක තුළ ඔබ අධර්මයේ සරණ කරගෙන දුක් විඳිනවා. ඔබට දුකින් මිදෙන්න ඕන නම් පටිච්ච සම්පාද ධර්මයේ සරණ කරගන්න. පටිච්ච සම්පාදයේ තුළ ධර්මයේ සරණ කරගන්න. ඔය දුක් විඳින්නේ ඔබට වැරදිලා හින්දා. මේ මුළු මහත් දුක් සියල්ලම මිනිස්සුන්ට වැරදුන හින්දා විඳින්නේ නැරුණාම නිවැරදි වෙනකොට ඔය දුක් එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. බුදු සමයේ දුක්ඛාගමක් නෙවෙයි කියන්නේ අන්න ඒකයි. ඔය දුක් ටික ඔක්කොම වැරදුන හින්දා විඳින්න වෙන්නේ. වැරද්ද හදා ගන්නකොට බුදු දහමෙන් උගන්වන්නේ දුක නෙමෙයි දුක නැති වූ තැන. නමුත් දුක නැති වූ තැනට පත් වීමට පටිච්චසම්පාදය දැකලා බෑ. පටිච්චසම්පාදේ නිරෝධය දකින්න වෙනවා. දැන් වචන දෙකක් කියන්නම් තව. ඇසට කනට නාසයට දිවට කයට අරමුණක් හමු වෙදී මුලා වී හේතු ඉතුරු වීමේ විදි නැතන එක සමාවයි හේවත් අනුලෝම පටිච්චසම්පාදයයි. එහෙම නැත්නම් අවශේෂ නිරෝධයයි. ඒක තුලම අරමුණ හඳුනා ගැනීමේදී ස්කන්ධ පංචකයෙන් එහාට යන තව පාද ස්කන්ධ පහ කඩගන්නට හේතු ඉතුරු නොකොට අවසන් කිරීම පටිච්චසම්පාදේ නිරෝධය දැකීමයි. පටිලෝම පටිච්චසම්පාදයයි. තේරෙනවා නම් ඕන කෙනෙකුට ඊට පස්සේ බුදුන් කළ දේම අනිත් හැමෝමත් සතර දුකින් මිදෙන්න කරන්න වෙනවා. එනිසා තමයි බුදුහාමුදුරු වදාළේ සත්වයා ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් මුලා වෙලා සතර ඇවිදිනවා. හැබැයි ලෝභයෙන් දේශයෙන් මොහෙන් අයින් වෙනකොට ඇල්දින්න සතෙක් නැහැ. සත්‍යයනු සම්මුතියක් විතරයි. හේතුඵල න්‍යාය අනාගතයයි. අනාගත හේතු කියන්නේ නැත්නම් අනාගත ඵල නැහැ නේ. වර්තමාන හේතු කියන්නේ නැත්නම් අනාගත ඵල නැහැ. මේක වඩා මේක කාලය ගන්න මට ඉඩ දෙන එකක් නැහැ. මේ ආරම්භය පමණයි. මේ පැය කතා කළේ පටිච්චසම්පාදේ දැනගන්න අවශ්‍ය ඒකේ පැහැදිලි කිරීමක් සහ පටිච්චසමුප්පාදේ කියන වචනේ අර්ථය අරගෙන ඒක ඔස්සේ පටිච්චසම්පාදේ දාස තුනක් තියෙන්න බෑ. ඒක ඇසේ කනේ නාසයේ දිවේ කයේ අරමුණක් හටගන්නකොට සිදු වෙන දෙයක්. ඇත්තනම් පිළිගන්න. ඇත්තනම් පිළිගත්තොත් අනුගමනය කරන්නත් පුළුවන් වෙයි. ධම්මස පාදා ගැනීමෙන් දුක රෝගාමි ප්‍රතිපදාවටපත් වෙන්නට දුකක් නැති ජීවිතයකටපත් වෙන්නට අවශ්‍ය මංපෙත් වල කර ගැනීමට මේ සදහම් පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනා මෙතකින් අවසන් කරනු ලබනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.